දැන් මෙතෙන්දී අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. සිතවිලි පහල කිරීමට හේතු වෙන කය මොකද්ද කියලා දකින්න ඕනේ. දැන් මොලේ සිතවිලි පහල වෙනවා කියලා හිතා ඉන්න බොහෝකොටම නවීන විද්‍යාඥයෝ වෛද්‍යවරු නිගමනය කරලා තියෙන්නේ සිතවිලි වල ප්‍රධාන ස්ථානය ඇරෙයි ගබඩා මොලේ කියන එකයි හිතයි. නමුත් ඒකට ගැඹුරු පැත්තක් තියෙනවා. කයක් සකස් වෙනකොට කර්මජකය, චිත්තජකය, ඍතුජකය, ආහාරජකය කියලා හතර ආකාරයක සම්පීඩනයක් තමයි මේ මස්ලේ කයත් එක්කලා මේ සජීවී කය කියලා අපි කියන්නේ. අපිට පේන හරියට තියෙන්නේ මේ ඍතුජ ආහාරජ කියන කය දෙක. ඍතුජ කය කියලා කියන්නේ කර්ම ශක්තියෙන්, චිත්ත ශක්තියෙන් හටගන්නා වූ කර්මජ රූප, චිත්තජ රූප. ඒ නිෂ්පාදනය කරන අහිපිය ගහන මොහොතක් යන්නේ නැති කර්මජ අවස්ථාව, චිත්තජ අවස්ථාව ඉක්ම යනකොටම ඒවා විශ්වයට නිදහස් වෙලා නිදහස් රූප කලාව බවට පත් වෙනවා. මේ භෞතික ලෝකෙදී වෙන්නා වූ මේ රූප කලාව තමයි අපි උතුජ රූප කියලා කියන්නේ. එතකොට මොහතක් මොහතක් පාසා කර්මයෙන් චිත්තයෙන් ගොන්නගෙන ඊටාම සියුම් චිත්තද රූප කිරණ වැනි ස්වභාවයෙන් බඳ සුවඳ මට්ටමලත් වඩා කුඩා වෙන සියුම් ස්වභාවයක රූපස්කන්ධයක් වශයෙන් මේ ශරීරයත් එක්කලා පිහිටෙනවා. අපි සූක්ෂම කය කියන්නේ ඔන්න ඕක. ගන්ධබ්බය කියන්නේ තේක. ඒකේ කර්ම චිත්ත ඍතු කියන මේ තුන් වර්ගයේ රූප තියෙනවා. ඒකෙන් සූක්ෂම ආහාරයක් කර්ම ශක්තියෙන් හෝ නිර්මාණීලා හිටන් පරිභව කළා නම් මේ භෞතික ලෝකේ වස්තුවක් වශයෙන්. ඒක සූක්ෂම ආහාර කයක් වෙනවා. අන්නේ ගන්ධබ්බය මෞකසකට ගිහිලා හිටන් ඔක්කන් තියෙන අවස්ථාවක් තියෙනවා. එතන පටන්ගෙන මෞකසයේ පිළිදී මස්ලේ කය ආරම්භය වෙනවා. මෞපිය දෙන්නාගේ සම්බන්ධයෙන් ආරම්භ කරපු සුක්‍රාණු ඩිම්බාන් කේන්ද්‍රයකින් හටගත්ත ජනකානුව කියන එකකින් මෞගේ පෝෂණය අරගෙන මෞ කනවන ආහාරයේ පෝෂණය අරගෙන අරකිව ගන්ධබ්බකයේ ආකෘතියක් හැටියට තමයි පිළිගන්නේ. ඒකෙන් හටගන්න මේ ගණීභාවන භෞතික කය. මේ භෞතික කයට වැදෙන යම්කිසි අරමුණු වෙනකොට භෞතික කයේ ප්‍රතික්‍රියාව තුළින් හිරණ ස්වභාවයක් හටගන්න. කිරණ කියලා කියන්නේ දැන් යම් කිසි විදිහක ඊටාම සියුම් රූප කලාප කොටස පරිවර්තනය වෙනවා. අනේ පරිවර්තනය වෙන රූප කලාප තමයි අර සූක්ෂම කයට වදින්නේ. සූක්ෂම කය මේ කයත් ඇසුරේදී. ඒකට වදිනකොට ඒ කයට තමයි සම්බන්ධ වෙච්ච කිරණ ස්නායු පද්ධතියට තමයි ඒක වදින්නේ. කිරණ ස්නායු පද්ධතිය කිව්වේ අර කර්මජ කයට සම්බන්ධ ස්නායු පද්ධතිය. අනේ කර්මජ කය ඇසුරු කරපු එක තමයි වස්තු රූපේ තියෙන්නේ. වස්තු රූපය කියන්නේ අපි පතක් වවන ලියන්න හදවත නෙමෙයි. හෘදේ වස්තුව කියන එක නෙමෙයි. අර වස්තු රූපය කියන්නේ අන්නේ ඇහැට පේන එකක් නෙමෙයි. ඊටාම සියුම් සුද්ධාස්තකයක්. සුද්ධාස්තකයක් කියන්නේ ලෝක සමත පරමාණුට තරම් ගාක් පුංචි එකක්. ඒක ලෝතර බුදුන් වහන්සේ බුද්ධ ඥානයෙන් දැකලා දේශනා කරනකම් කවුරුත් එහෙම එකක් තියෙනවා කියලා දන්නේ නැහැ. අන්නේ කියන සුද්ධාස්තකයක් තමයි මනෝද්වාරී පිහිටන්. මනෝලෝකය හා සම්බන්ධ දැනීම ඇතිකරنده යම් ස්පර්ශයක් ගැනදින භෞතික ලෝකේ වස්තුව තමයි සුද්ධ ආස්තකේ නැමැති වස්තු රූපේ. අනේ වස්තු රූපේ ඇතිවෙනා වූ චලනයේ යම් විදිහක්ද ඊට අනුකූලව අර මනෝ ලෝකයට අයිතිවන්නා වූ මනෝ පදාර්ථයේ චලනය වෙනවා. විඥාන ධාතු. අනේ චලන හේකාන චලන කම්පන මාධ්‍ය තමයි අපි ස්පර්ශ කියන්නේ. එක එක චලන මාධ්‍යයේ ස්පර්ශ එකක්. අනි චිත්තක්ෂණයක ස්පර්ශ මාත්‍රය එච්චරයි. ඒ ස්පර්ශ වෙනකොටම දැනීම මාත්‍රයක් හට ගන්නවා ස්පර්ශයේ හේතු කොටගෙන. ඒකට කියනවා වේදනාක්ෂණයක් කියලා. හැඳිනීම මාත්‍රයක් හට ගන්නවා සංඥාක්ෂණයක් කියනවා. ස්පර්ශ වේදනා සංඥා ආදී වශයෙන් චෛතසික හට ගන්නේ ওই විදියට. ඔය හට ගන්නකොටම හිතක් ගොඩ නැගිලායි හට ගන්න. හිතත් එකමයි චෛතසික නිපදවේ. චිත්ත චෛතසික එක්ක නිපදෙන්නේ එහෙමයි. ඒ සියල්ලම හට ගැනීමට හේතුව තියෙනවා පංචේන්ද්‍රිය ගෝචර යමක් දැනගැනීමේදී හිතට දැනීම ඇති වෙන්නේ ඔන්න ඔය ක්‍රම. මස්ලේකයෙන් බැරි වෙලා හරි මනෝමය විදියකින් මනෝමය විදිය තියෙන කෙනෙක් මේ මස්ලේකයෙන් අහගෙන ගියොත් බුදුරජාන් වහන්සේ උපමාවක් වෙන්නනවා. කඩුවයි කොපුවයි එකට තිබිලා. කඩුවෙන් කොපුව මෑත් කළොත් කොපුව වෙනම කඩුව වෙනම තියෙන්නේ කොහොමද? මේක උපමාවක්. නයයි හැවයි එකට තිබිලා. නය හැවැරලා පැත්තකට ගියොත් හැව පැත්තක නය පැත්තක. අන්න හැව වාගේ තමයි මේ මස්ලේකයි. නැත්නම් කඩුවේ කොපුව වාගේ මස්ලේකයි. පැත්තට ගත්ත කඩුව වගේ තමයි මනෝමය කය. ඒතර සංඥා තියෙන්නේ මේ කයට නෙමෙයි. දැනීම හැදීම ඔක්කොම තියෙන මනෝමය කය. මේ කය පැත්තක මලමිණිය නෝනා විතරයි ජීව ශක්තිය පවත්නවා කර්ම ශක්තිය. කය පැත්තක තියෙනවා. ඒ ක්‍රියාවලිය වෙනයි. අර මනෝමය කයේ ක්‍රියාවලිය වෙනයි. මනෝමය ඉන්ද්‍රිය කියන්නේ තව එකක්. ඒ මනෝමය ඉන්ද්‍රිය කියන්නේ මේ කයෙන් තව කය දහසක් වුණත් මවලා පාන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක එනවා ඉන්ද්‍රිය බලයි. ඒ මනෝමය කායිකත්වයේ කියන එක තව එකක්. දැන් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා බොහෝ කොටම මනෝමය කයින් දික්වැලතක් වක්කල තැනින් මේ කය මිහිතියෙදි මනෝමය කයින් බබලෝටත් යනවා. දෙව්ලෝටත් යනවා. ගිහිලා කතා බහත් කරනවා, දෙවියන්ට ධර්ම දේශනාත් කරනවා. දෙවියන් සමග කතා බහ කරනවා, දැකීම ඇහිීම ආදී සියලු කටයුතු කරනවා. හැබැයි ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ අර මස්ලේ කයට නෙමෙයි, අර මනෝමය කයට. දැන් ඔකෙන් අර පැහැදිලි වෙනවා ධර්මානුකූලව දැනීම හැඳිනීම වෙන්නේ මස්ලේ කයේ තියෙන මේ මස්ලේ සහිතය හදාගත්ත මොළේට නෙමෙයි කියන එක. ඒ විලාසි කල්පනා කළොත් ඔක්කොම කල්පනා කළා. අතීතයේ කොහෙද හිටියේ ඔක්කොම කල්පනා කරනවා. මනෝමය කයින් විතරයි කල්පනා කරනවා. කය ඇසුරේ. ඒ ස්නායු පද්ධතිය එතකොට වැඩ කරන්නේ. අර මාසමේ ස්නායු පද්ධතිය තියෙන කය ඒක හිතේ මහා සම්බන්ධයක් නැහැ. ඇහිවට වෙනීමට ඒක සම්බන්ධයක් නැහැ. ඒක යම් තැනක තිබ්බනම් තිබ්බ තැනක ඒක තියෙයි. මැරෙන්නේ නැහැ. ජීවිත රූපය පවතින නිසා කර්ම ශක්තියෙන් කය පවත් කරනවා. නමුත් දැනීම හැඳිනීම ඔක්කොම ඇති වෙන්නේ අර මනෝමය කායිකත්වයේ. ඒක මේ ශරීරයෙන් බැහැර වෙලා ඈත් වෙලා ගියොත් ඒ විදිහට ගෙනියන්න පුළුවන්. ඒක ඉන්ද්‍රි බලයක්. මනෝමය ඉන්ද්‍රි කියලා ඒකට කියන්නේ. අන්න ඒකෙන් පේනවා ඒ මනෝමය කායිකත්වයේ තමයි මේ දැනීම හැඳිනීම ඔක්කොම ඉන වස්තු රූපයේ තියෙන්නේ. දැන් පතක් පමණ ලේ හදවතේ ලේ ඇසුරු කරගෙන වස්තු රූපයේ තියෙනවා කියලා අටුවා පොත්වල එහෙම විග්‍රහ කරනවා. ලේ ඇසුරු කරගෙන තියෙන එක හරි. දැන් කම්බිය ඇසුරු කරගෙන විදුලිය තියෙනවා. විදුලි ධාරාවක් එනකොට කම්බියක් දිගේ තඹ කම්බිය ඇසුරු කරගෙන නැත්නම් ලෝහ කම්බිය ඇසුරු කරගෙන ඒකෙම විදුලියක් තියෙනවා. විදුලිය ඒ තුලින් ගමන් කරනවා. ඒ කම්බිය බාධාවකුත් නෙමෙයි විදුලියට ගමන් කරන්නේ. කම්බිය ඇතුළ පිට හැමතැනකම සම්පූර්ණ ඇතුළේ කිසි බාධාවක් නැතුව ඒක ආධාර කරගෙන විදුලියත් ගමන් කරනවා. අන්න එහෙම ක්‍රමයක්. ඒතකොට දැනෙන්නේ කම්බිය කරන්ට් එක තියෙනවා කියලායි දැනෙන්නේ. නෝ කම්බිය කම්බියක් නිසා කම්බිය කරන්ට් එක විදුලිය නෙමෙයි. විදුලිය එව්වට පස්සේ කම්බිය ඇරිවොත් විදුලිය වදිනවා. ඒ වගේ අපිටත් දැනීම් හැඳිනීම් ඔක්කොම මේ කය අල්ලපුවාම දැනෙනවා හැඳිනෙනවා. ඔක්කොම සිද්ධ වෙන්නේ කය ඇසුරු කරගෙන තියෙන අර මනෝමය කායිකත්වයේ මුල් කරගෙන හේතුලින් ගොඩනැගෙන මනස. ඔකයි ඉතින් ඔක තේරුම් ගන්න බැලුවහම තමයි මොලේ තියනද මොලේට යම් කිසි විදියක ක්‍රමයක් කරගුවාම නිර්වින්දනය කරගුවාම මොකද සීහ නැති වෙන්නේ? ඔය ආදි වශයෙන් අහනවා. නිර්වින්දනය කරගුවාම සීහ නැති වෙන්න හේතුව මොකද? මේ කය මාධ්‍ය කරගෙන මස්ලේ කය මාධ්‍ය කරගෙන අදහස් ගැනීමේ ක්‍රම රටාවටයි මේ කයත් එක සම්බන්ධ වෙලා තියෙන මනසේ නාල සිසියුම් කය තියෙන්නේ. මේ සිසියුම් කය ප්‍රගුණ කරලා අහකට ගන්න පුළුවන් කෙනාට යම් කිසි යෝගී ඉන්ද්‍රි බලයකින් හෝ එවන්දු වන්නා භාවනා බලයෙන් ප්‍රගුණ කරලා එහෙම අහකට ගත කෙනෙකුට තමයි හැකියාව ලැබෙන්නේ ඒ කයෙන් විතරක් අර වගේ දේවල් සංඥා ගන්න. එහෙම ඒකේ සංඥා තීක්ෂණ වැඩි. නිසා මස්ලේ කයත් එක සම්බන්ධ වෙලා ගන්නකොට සංඥා ගන්න ක්‍රමේ සබ්ද යහන ක්‍රමේ එකක්. ඒක දුර සද්ද අහන්න බැහැ. ඒ දුර සද්ද ඉන්නේ කිරණ කම්පනයක් මත. එතන අපිට ඇහෙන සද්ද ඉන්නේ වායු කම්පනයක් මත. මස්ලේ කයත් එක්කලා ඉන්නවා. ඉතින් මෙයා සද්ද කරලා කතා කරනකොට වායු කම්පා වෙනවා. ඒ වායු කම්පනයේ කන් අඩියට වැදිලා ඒක මාධ්‍ය කරගෙන ඒකෙන් හටා ගන්න එකකින් තමයි අපිට සද්ද අහන්නේ. ඒකයි දුර සද්ද අහන්න බැරි. භෞතික සද්දයක් ඒ සීමාවට ඇහෙන්නේ ඒකයි. නැවතරකයෙන් අහක් වෙන්න පුළුවන් වුණාට පස්සේ දිවස් හැඳේ වගන පහල වෙනවා කියන්නේ ඒකෙන් යොමු කරනකොට ඒක කිරණ මාධ්‍යයේ මාධ්‍ය කරගෙන සංඥා ගන්න ක්‍රමය. ඒ නිසා කිරණ වලට එහෙම දුර යන්න පුළුවන් ඕන මොහොතක දුර තීන්දියක් අරගන්න පුළුවන්. එහෙම සම්බන්ධයක් තියෙනවා. දැන් ෂේඩාර් කිරණ වැනි කිරණ වර්ගය ගැන කියා දිනවා. ඒවැයි යම්කිසි ග්‍රහ වස්තුවක තිබෙන දේවල් ඒකට යවලා ඒකෙන් ආපහු පරාවර්තනය වෙන්නා වේ කිරණ පද්ධතිය මගින් යම්කිසි රූපාකාරය අරගෙන ඒ ක්‍රමෙන් ඉහි තියෙන්නේ මොනවද කියලා බොහොම සූක්ෂමව දැනගන්න. ඒක ඇහෙන් බල්ලා හිතන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අන්න ඒකයි ක්‍රමෙන්. දැන් කිරණ මාධ්‍ය තුළින් ඇඟ ඇතුලේ තියෙන ඇට සැකිල්ල ඇඟ ඇතුලේ ගෙඩි තියෙනවා නම් වනපිරිකා තියෙනවා නම් ඒ මාධ්‍ය තුළින් හොයාගන්න ඇක්ස්රේ කරනවා. ඒ තව ක්‍රමයක්. ඒක ඇක්ස්රේ එකද ඒක වදිනවා. නමුත් අපි එක්ස්රේ කිරණ හා සමාන වාර මනෝමයකයි තිබුණා නම් එහෙම යන්ත්‍රයක් අවශ්‍ය නැහැ ඇඟ ඇතුළේ බලා ගන්න. ඒකේ යොමු කරනකොට වැදිරා පරාවර්තන වෙන එකකින් ඇඟ ඇතුළේ ඇටසැකිල්ලක් වෙන්නනවා. ඇතුළේ තියෙන ඒවත් බලන්න පුළුවන්. අන්න එහෙම ප්‍රමයක් නිසා තමයි දිවැසීම බලනවා කියන්නේ ඇඟ ඇතුළේ හෝ බාහිර දෙයක් ඇතුළේ තියෙන දෙයක් බලනවා කියන්නේ ඒ ප්‍රකාර. ඉතින් ඒක ප්‍රගුණ කරගත්ත කෙනෙකුට විතරක් අනික කෙනෙකුට කරන්න බෑ. මේතොර අපි දකින්න ඕනේ භෞතික කයින් කරන පෙනීම ඇසීම ගඳ සුවඳ දැනීම රස දැනීම ආදී එක ක්‍රම රටාව. එක භෞතික රටාව. ගණීවාන භෞතික රටාව. සූක්ෂම භෞතික කියන එක තමයි සූක්ෂම වුණා. ඒක නොපෙන්න නිසා ඒක ආධ්‍යාත්මික අපි හඳුන්වනවා. නමුත් ඒකෙන් කරන්නේ ඔය රටාවමයි. සූක්ෂම ක්‍රියාදාමයකින් සූක්ෂම දේවල් බලන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේකේ තියෙන ක්‍රමයක් තමයි අපි නොපෙනෙන නාම ගෝත්‍ර කියන නොනැසෙන කොටසක් තියෙනවා. නාම ගෝත්‍රන් නජීරත. ඒක දිරන් නැති කොටසක්. දිරන් නැති කොටසක් තියෙනවා කියලා ලොකු ප්‍රශ්නයක් එනවා. ලෝකේ තියෙන ඔක්කොම දිරනවා. සියල්ල දිරනවා නම් ආදි වශයෙන් නාම ගෝත්‍ර දිරන් නැද්ද කියලා ප්‍රශ්නයක් එනවා. නාම ගෝත්‍ර කියන දෙයක් මේ ලෝකෙට නැත්නම් නාම ගෝත්‍ර නිවනක් නෙමෙයි. නාම ගෝත්‍ර අයිති ලෝකෙට. ලෝකෙ සියල්ලම වෙනසෙනවා කියුවා. එතෙන්දි ප්‍රශ්නයක් එනවා. සබ්බේ සංඛාර අනිච්ඡාති සබ්බේ ධම්මා අනිච්ඡාති නොකිය අනත්තාති කියලා කොටසක් වෙන්නලා දුන්නා. ආත්ම ආදී වශයෙන් ගන්න හරයක් නැහැ ඒවා තිබුණා. ඒකයි සබ්බේ ධම්මා අනිච්ඡාති නොකිය අනත්තාති කියලා කියන්නේ. අනේ සියලු ධර්ම වල කොටසක් තමයි මේ නාම ගෝත්‍ර. ඔක්කොම අනිත්‍යයි කියලා පෙන්නන නම් එහෙම ඒවත් එකතකින් ස්ථිර නැහැ කියලා ගන්න. වෙනසෙනවා කියලා ගන්න. එහෙම ගත්තොත් එහෙම වෙනසුනා නම් එහෙම අතීතයේ දී කරන්න බෑ. పూర్වේ නිවාසානස ඥානෙන් හෝ චුතුපපත් ඥානෙන් චුතුපපත් බලන්නේ අතීතයේ දී කියලා බලන්නේ මම කෙවඳුවත් අත්භවක හිටියද? ඒ අත්භවයේ හතර මහා භූත නැහැ. ඒවා විඳිලා ගිහිල්ලා. මේ කල්පේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා මීට ඉස්සෙල්ලා තිබිච්ච කල්පේ ජීවත් වෙච්ච හැටි පෙරපු හැටි ඒවත් මතක් කරලා ගත්ත හැකි පෙරවිසු කඳපිල දකින්න නුවණ තියෙනවා නුවණ බලවත් වුණොත් ඒවත් දකින්න. එතන ඒව සතර මහා භූතයන් ස්පර්ශ කරලා ගන්නව නෙමෙයි නාම ගෝත්‍ර මෙරිච්ච නැති නිසාම නාම ගෝත්‍රේ ස්පර්ශ කරලායි ගන්න. හැබැයි ඒවත් එකාකාර පවතින්නේ නැහැ කාලය සමග අතීතයට යන මොහොතක්වත් එකාකාර නැහැ කියන එක වැටෙන විනාශ වෙන්නේ නැහැ. ඒකයි නාම ගෝත්‍රන් නජීරති කියන්නේ. අන්නේ අතීතයේ දැන් නාම ගෝත්‍ර හරවණු කරන්න පුළුවන්. ඒක සියුම් දෙයක් නෙවෙයි. සියුම් මානසිකත්වයෙන් අවබෝධ කරන්න පුළුවන්. ඒකේ ගෝචරය ඒකයි. ඉතින් අන්නේ එකයි ඒ කොටසට අහු වෙලා තමයි ධර්ම කියන කොටසෙන් ඒවා දකින්නේ. ඉතින් එහෙම කොටසක් තියෙන්නේ ඔබ හුඟක් ගැඹුරු පැත්තක් විතර විග්‍රහ කරලා ගන්න ඕනේ.